පොහොන බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 5යි ඕඩර් ප්ලීස් මූලාසන සඳහා ගරු කින්ස් නෙල්සන් වර්මන්තුමා
රෝහණ මන්ත්‍රීතුමා කතා
ගරු මූලාසන ඔබවන ගරු මන්තුමනි අද දවසේ මේ ක්‍රීඩාවේ විනය සම්බන්ධව ක්‍රීඩාවට අවශ්‍ය කරන නීති අනපනත් සම්සෝන්දනයක් කරගෙන අපේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මා විසින් ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධව අදහස් දක්වපු අපේ ක්‍රීඩා අමාත්‍යතුමාට ඒ වගේම හේෂා විතාරණ මැතිතුමාට විරසුමන වීරසිංහ අපේ මන්තුමාට KPS කුමාරසිරි මන්තුමාට දයාසිරි ජයසේකර ගරු මන්තුමාලන්ට ස්තුතිවන්ත වෙන ගමන් මම හිතන්නේ අපි ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම විශේෂ විමර්ශන ඒකකයේ ශක්තිමත් කළ යුතුව තියෙනවා මේක හරහා තමයි අපිට මේ කාරණා ටික හරියට එළියට ගන්න පුළුවන් ඒවට දඬුවම් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගත හැකියාව තියෙන නිසා මේකට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න අවශ්‍යතාවය තියෙනවා ක්‍රීඩකින්ගේ ඔබතුමා කතා කරා ඉන්ජරිස් වලට මුහුණ දෙනකොට එයාගේ ඒවට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න කැටියේ සුවතාවයට පත් කරගැනීමේ අවශ්‍යතාවයත් වෙනුවෙන් අපිට කටයුතු කළ යුතුව තියෙනවා ඒවට අවශ්‍ය කරන ඒකක ශක්තිමත් කළ යුතුව තියෙනවා ඒ වගේම ක්‍රීඩකයින්ට තමන්ගේ පෝෂ්‍යදායී ආහාර වේලක අවශ්‍යතාවය තියෙනවා තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ශක්තිය වර්ධනය කරගෙන පවත්වාගෙන යා යුතු තියෙනවා ක්‍රීඩකයෙක් විදිහට තමන්ගේ දක්ෂතාවයන් ඉදිරියට ගෙන ඒමට නිසා මේ කියන කරුණු කාරණා වෙනුවෙන් ඔබතුමාලා විශේෂ අවධානයක් යොමු කරමින් අපේ ක්‍රීඩාව උන්නතිය දක්වා ගෙනියන්න කටයුතු කළ යුතුයි කියන එකයි ක්‍රීඩාවේ විනය නිර්මාණ සභාපතිවරු ලේකම්වරු තම තමන් කාලෙන් කාලට මේ නීතියේ හිඩැස් වලින් රිංගගෙන නැවත තම සභාපති වෙනවා සභාපති ලේකම් වෙනවා ලේකම් උප භාණ්ඩාගාරික වෙනවා මෙහෙම නොවි මේකත් ක්‍රමානුකූලව ගලාගෙන යන ක්‍රීඩාව ගැන උනන්දුවත් තියෙන ක්‍රීඩාවෙන් ඉදිරියට උන්නතියක් ඇති කරන්න ඕනයි කියන හැඟීමක් තියෙන මිනිස්සුන්ගේ අතර මේක පත්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීම අපි කාගේත් වක්කීම් බවට පත් වෙන ඉතින් අපිට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා දැන් අද දවසේ අපි මේ යෝජනා ගෙනාවේ බොහොම සද්භාවයෙන් අපේ රටේ ක්‍රීඩාව පිළිබඳ තියෙන අපේ තියෙන හැඟීමට අපේ තියෙන ආදරය වෙනුවෙන් තමයි අපි මේ යෝජනාව ගෙනාවේ හැබැයි දැන් අපි පාර්ලිමේන්තුවට මේ කටයුතු කතා කරලා ඉවරලා මේවා ඉස්සරහට ගෙනිලා මේ වගේ එතනින් පල්හැ ඉන්න අයගේ විනය කොහොමද හදන්නේ කියන ප්‍රශ්නේ මතුණා දැන් ඩලස් සලහප්පරුම් මැතිතුමා මතු කරපු කාරණෙත් එක්ක දැන් අපි දැක්කේ කාරණේ තමයි මෙරටේ උත්තරීතර වැදානම පුටුව විධායක ජනාධිපති ධූරේ පුටුව දැන් එතන ඉඳලා අපි මේ ආදර්ශයන් ලබා දෙන්න එපේ හැබැයි දැන් එක නඩුවක් ඉවර වෙලා සතියක් ගත වෙන්න බැරි වුණා මේ එකම කාරණේ සම්බන්ධව අපි දැන් නැවත නැවත කතා කරමු මේ අවුරුදු මේ ප්‍රශ්නේම අවුරුදු 5ද කියලා 19 වෙනි සංශෝධනයේ ගෙනාවු පුද්ගලයාම නැවත නැවත මතු කර කර මේ තමන්ගේ අවශ්‍ය තමන් පුටුවේ රැඳිලා මේක බදාගෙන අල්ලගෙන ඉන්න උත්සාහ කිරීමම තමන් මේ ක්‍රීඩා සම්මුදන් වලට තැවිලා දෙන නිසා මේ ඉහළ ඉඳලම මේ ආදර්ශය අපි ලබා දිය යුතු වෙනවා ඉතින් මේ පුටුව බදාගෙන ඉඳලා දාලා යන්න කැමති නැහැ මොකක් හරි එක ලේනෙක් දාලා මේක අසාර්ථක වුණාම පස්සේ තව ලේනෙක් බාර දීලා ඒ නිසා මේ මොකද්ද මේ කරන්න යන්නේ? ඒ නිසා මේ උත්සාහ කරන්නේ හැම වෙලේම ඒ නිසා අපි ඉහළ පුටුවේ ඉඳලාම පල්ලෙහාට ගේන්න ඕන. තමන් මදපු ව්‍යවස්ථාවේ හිඩැස තියාගෙන දැන් එක තැනකින් ගිහිල්ලා අධිකරණයෙන් මේක ප්‍රතික්ෂේප වුණා. දැන් ඒක කැබිනට් එකට දාලා දැන් අයපහුව එක නිවැරදි කරගෙන අය ඒකේ තියෙන අඩුවක් අල්ලන් දැන් අය එක්කෙනෙක් කරහා අය පාර්ලිමේන්තුව අය උසාවියට මේක ගේන. ඒ නිසා මේ වගේ උත්සාහ දරන රටක අපි කොහොමද අපිට අපෙන් පල්ලෙහා ඉන්න මේ වගේ ක්‍රීඩා සංගමයක විනය අපි හදන්නේ කොහොමද කියන ඒ වගේම ක්‍රීඩකින්ගේ විනය අපි හදන්නේ කොහොමද මේ නීති ආරක්ෂා කරන පවත්වගෙන යන්නේ කොහොමද කියන විශාල ගැටලුවකට අපිට මුහුණ දෙන තත්ත්වයට පත් වෙන නිසා මේ රටේ නීතිය කෙනෙක් කාටත් පොදු වෙන්න ඕනේ මේ ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර අපි ඇවිල්ලා මේක සංශෝධනය කරලා හදලා ගත්තාම ඒකේ යම් කිසි ව්‍යවස්ථාව හදනකොටම උපක්‍රමශීලීව මේ වගේ හිඩස් තියලා නැවත Tamanට ඕන වෙනකොට ඒක අනිත් පැත්තට නීතියේ අර්ථකථන ලබා ගැනීමේ බලාපොරොත්තු තියාගෙන හිඩස් තියාගෙන කටයුතු කරන නායකින් බිහි වෙන රටක අපිට මේිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙත් එක්ක මම මේ යෝජනාව අපරාධය ගිනාවේ කියන දරට පත් වෙනවා. ඉතින් ක්‍රීඩාවේ විනය හදන්නේ කොහොමද? ක්‍රීඩාව උන්නතිය කරා ගෙනියන්නේ කොහොමද? රටම වලපල්ලට ගෙනියන්නට රටේ උත්තරීතරයි කියන ව්‍යවස්ථාව තමයි මේ රටේ උත්තරීතර ආයතනීති නිර්මාණය කරපු රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරගත්තා වූ ආනතියට දිසානතියට රටක් ගෙනියන්න ආනතිය වෙනුවෙන් හදාගත්තු ව්‍යවස්ථාවේ හිඩැස් වලින් රිංගගෙන ගිහිල්ලා තමන්ගේ පටු පරමාර්ථයන් නිර්මාණය කරගන්න කටයුතු කරන නායකයෝ ඉන්න රටක මම හිතන්නේ මෙවැනි කාරණා අපි කතා කළ යුතුයි කියන ප්‍රශ්නේ නිසා බොහොම වුණත් අපි හැමෝම ශ්‍රී ලංකේ පුරවැසියෝ විදිහට අපි සතුටක් ලබන්නේ මේ රටේ ආර්ථික වශයෙන් බංකොලොත් කරලා අපි සියලු පීඩාවන් වල ඉන්නකොට ඒ පීඩාව යම් කිසි ප්‍රමාණයකින් හරි දුරස් කරගන්නට පීඩාවෙන් මිදෙන්නට මේ ක්‍රීඩාව බොහෝ ඉවහල් වෙනවා එනිසා ඒ ඉවහල් වෙන ක්‍රීඩාවල් වල විශේෂයෙන්ම විශේෂ අවධානය යොමු වෙච්චි රටේ ජනතාවගේ අපේ ජාතික ක්‍රීඩාව නොවුනට විශාල වශයෙන් අවධානය යොමු වෙච්ච හැමෝම ආදරය කරන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව. ඒ නිසා අපේ රටේ විශාල විදේශ විනිමයකුත් ලැබෙන මේ ක්‍රීඩාව හරියාකාරව කළමනාකරණය කරලා මේ නීති ටික හරියාකාරයෙන් ස්ථාපනය කරලා නීති ටික ක්‍රියාත්මක කරන්න පුළුවන් බලයක් ඇති ආයතන නිර්මාණය කරලා මේ රටේ ජනතාවට නැවත ක්‍රීඩාව බාර දෙන්නත් ඒ වගේම දක්ෂ ක්‍රීඩකින්ට තමන්ට මේ ක්‍රීඩාවේ යෙදෙන්න තමන්ගේ රට නියෝජනය කිරීමට අවස්ථාව උදා කරලා දීමේ අවශ්‍ය කටයුතු ටික මම හිතන්නේ ගරු ක්‍රීඩා
මන්ත්‍රීතුමා විනාඩි කාලයක් තියෙනවා ඔබතුමාට.
අපගේ අනිකුත් මේ දැවද ඉන්න රාජ්‍ය අමාත්‍යතුමා ක්‍රීඩා අමාත්‍යතුමාටත් ඒ වගේම මේ සම්බන්ධ උනන්දුවක් දක්වන හැම රජයේ සියලුම අපේ විශේෂයෙන්ම නීති යනපනත් සැදීම තුලදී අපේ විජේදාස රාජපක්ෂ මහත්තුමා අධිකරණ අමාත්‍යතුමා විදිහට එතුමාගේ මැදිහත් වීමත් ප්‍රයෝග කරගෙන කොහොම හරි මේ රටේ ආදරණීය ක්‍රීඩාව ආරක්ෂා කරලා දෙන්න මේ රට ජාවාරම්කාරයන්ගෙන් බුකීකාරයන්ගෙන් මේ ක්‍රීඩාව ආරක්ෂා කරලා දෙන්න කටයුතු කරන්න කියන කාරණේ මතක් කරමින් අද දවසේ මේ යෝජනාවට නන්නයිරුන් සහයෝගය ලබා දුන්න අදහස් ප්‍රකාශ කරපු ඒ සියලු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් අද දින ඉදිරිපත් කරපු යෝජනාව යෝජනා අංක 2 සභාව එකකද
කාලෙදි කරන්නේ.
ස්තුතියි ගරු අමාත්‍යතුමා. මීළඟට යෝජනා අංක 3 ඉදිරිපත් කිරීම සඳහා ගරු හේෂා විතාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. ආගමික අන්තවාදයේ වැළැක්වීමේ අවශ්‍යතාවය කවර රටක කවර ශාස්ත්‍රයක වුවද අන්තවාදී අදහස් තිබීම ඉතා හානිකරවන හේයින්ද ආගමික අන්තවාදය පිළිබඳ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජයේ විශාල කතිකාවක් ඇති වී තිබෙන හේයින්ද ආගමික අන්තවාදයේ මතුවීම හා ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සහ ඒට දැනටමත් ගොදුරු වී සිටින පුජ්‍යලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් රජය විසින් සකස් කරනු ලැබිය යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරමි. මම අද මේ යෝජනාව ගේමේ ප්‍රධාන අරමුණ තමයි අපේ රටේ බහු ආගමික රටක් විදියට විවිධ ආගම්වල අදහන සාමාන්‍ය ජනතාවට ලබා දෙන සමහර මතයන් මේ අන්තවාදී කණ්ඩායම් හරහා එක සාධාරණීකරණ කරන්න අවස්ථාවක් නැහැ. අපි දන්නවා ආගමික අන්තවාදී කණ්ඩායම්වල අවසාන නවාතන වෙන්නේ දේශපාලනච්චෝ ළඟ. ඒ දේශපාලනච්චෝන්ගේ රැකවරණයත් එක්ක දේශපාලනච්චයන්ගේ අවශ්‍යතාවයන් පිරිමහා ගන්න ආගම විවිධ ආකාරයෙන් භාවිතා කරනවා. මං හිතන්නේ මේ මෑත කාලේ ඉතාම හොඳට සුලභව දකින්න තිබුණා. පහුගිය පාස්කු ප්‍රහාරයත් එක්ක මේ රටේ ආගමික අන්තවාදය පිළිබඳව වැඩි වශයෙන් කතා කරා. හැබැයි ඒ කතා කරත් අද මේ මොහොත වෙනකටත් මේ රටේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව ලැබෙන එක එක පාලකයන්ගේ ආරක්ෂාව ලැබෙන අන්තවාදී කණ්ඩායමල අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඒක බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම්, හින්දු ආගමික භක්තිකයන් හැම කෙනාම එක එක කණ්ඩායම්වල අහිංසක මේ ආගමක වතාවත් කරගෙන යන සාමාන්‍ය ජනතාවට මහවිශාල හිසරදයක් බවට පත්වෙන මේ අන්තවාදී කණ්ඩායම් ගැන මං හිතන්නේ කිසිම ආකාරයක මේ රටේ නීතිමය ක්‍රියාත්මක වීමක් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් වැටබැඳීමට අවශ්‍ය පියවර ගෙන නැහැ. එවැනි වකවානුවක මං හිතුවා මේ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරියට පාර්ලිමේන්තුවට ගේන්න ඕන කියලා. ඒ වගේම මම විශේෂයෙන් මේ වෙලාවේ කියනවා මේ මම බෞද්ධ ආගමිකයෝ විදියට මේ රටේ බෞද්ධ ආගම ආරක්ෂා කිරීම සහ බෞද්ධයන් බලාපොරොත්තු වෙන විදියට මේ රටේ බෞද්ධ ආගම තුල වෙන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු හදන්න බෞද්ධ ආගම කියන විදියට මං හිතන්නේ ඒ අර්ථ ධර්මයෙන් අනුශාසනා කරන ගෞරවනීය සාමීන් වහන්සේ අද අපේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලා මං හිතන්නේ මේක net යොමු වෙනවා නම් හොඳයි මේ වගේ යෝජනාවක් මේ පාර්ලිමේන්තුවේ කතා වෙන එක ගැන ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් කිසි මා විශ්වාස කරනවා මේක ගීයක් විදිහට මං කියන එක වැරදිද නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් මම කියනවා මේක කොහේ හරි කියවෙන්න ඕන නිසා මේ නියාමනයක් කිරීමේ අවස්ථාවේ අවිල්ල තියෙනවා ගරු ඇමතුමනි මොකද සමහර ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් චීවරයේ පුරවගත්ත සමහර වෙලාවට උපසම්පදා භාවය ලබා ගත්තේ නැති ස්වාමීන් වහන්සේලා කියා ගන්නා උදවිය මෙරටේ ආගම ප්‍රසිද්ධියේ බුද්ධාගම විනාශ කරනවා කියන එක මං හිතන්නේ මහානායක ස්වාමීන් වහන්සේලාට පේන්න ඕනි. සමහර වෙලාවට මා හිතනවා මේ පාර්ලිමේන්තුවට නැත්නම් දේශපාලනයට ස්වාමීන් වහන්සේලාට ප්‍රවේශ වෙන්න දීපු අවස්ථාවත් එක්ක බලය ඒ වගේම බලයත් එක්ක පිටිපස්සේ ලැබෙන ධනය ඒ සියල්ලත් එක්ක ස්වාමීන් වහන්සේලාට බුද්ධ දේශනාව අමතක වෙන්නේ නැති කියලාත් මට හිතෙන සමහර වෙලාවට ඒක අපි දැක්ක පහුගිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනය නිර්මාණය කරන වෙලාවේ සමහර ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම මං හිතන්නේ අපි බෞද්ධයන් විදියට අපි ගිහියන් විදියට අපිට අනුමත කරන්න බැරි තරමට මං හිතන්නේ විකෘති ස්වභාවයක් ගත්තා. සා අපි ඉල්ලීමක් කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය අදහන බෞද්ධයන් ඉන්න රටක් නම් බෞද්ධ ආගමික අන්තවාදීන් විදියට එක එක දේශපාලන කල්ලිවල අතකොළු බවට පත්වමින් මේ රටේ බෞද්ධ ආගම කෙලෙසෙන්න ඉඩ නොදී ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පත්කලින් අමාත්‍යවරයා ඒ වගේම මේ රටේ බෞද්ධ ආගමිකයන් විසින් අපි ඉතාම භක්තියෙන් අදාන අපේ මහානායක ස්වාමින් වහන්සේලා අපදාන සියලුම ආගමික බෞද්ධ ආගමික නායකයන් මේ එකමුතුව වුණොත් බෞද්ධ ආගමිකයන් මේකෙන් මුදව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මුස්ලිම් ආගමිකයන් මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව හැමදාම වන්දි ගෙවනවා මුස්ලිම් අන්තවාදී කල්ලිවල ක්‍රියාදාමය නිසා. මුස්ලිම් අන්තවාදී කල්ලියක ක්‍රියාදාමයක් නිසා ඒ වෙන සිද්ධීත් එක්ක සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවත් එක්ක සිංහල ජනතාව නැත්නම් බෞද්ධ ජනතාව වෙනත් ආගමිකයන් වෛර බඳිනවා. ඉතින් මං හිතන්නේ මේ ආගමික සංහිඳියාව රටේ ජනතාව අතර සංහිඳියාව නිර්මාණය කරන්න බැරි වෙලා තියෙන්නේ අපි විශ්වාස කරන විශේෂයෙන් මුස්ලිම් ආගම හින්දු ආගම වගේ ප්‍රධාන ආගම් අපේ රටේ තියෙන මේ නායකත්වය දෙන ආගමික නායකයන් හරි විදියට මේක නියාමනය කරන්න ඕන. මොකද අපි දකිනවා සමහර වෙලාවට මුස්ලිම් ආගමික නායකයන් දන්නේත් නැහැ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විදියට නිර්මාණය වෙලා දේශපාලනඥයෙකුට ජැක්කයක් ගහලි වෙලා තමන්ට ඒ අවශ්‍ය අරමුණු කරා යන්න භාවිතා කරනවා. දේශපාලන නායකයෝ හරි කැමති මුස්ලිම් කඳවුර මගේ ගාවට ගන්න, දමිළ කඳවුර මගේ ගාවට ගන්න. ආගමික අන්තවාදින්නේ මොකා වුණත් කමන්නේ නැහැ. මේ වෙලාවේ මට වැදගත් වෙන්නේ ඡන්ද ටික කියලා වෙලා බදාගත්තට පස්සේ අර අන්තවාදී ගතිය, අර අන්තවාදී ප්‍රකාශ අමුවේ අපි දැක්ක අලුත් ජම සිද්ධිය එහෙම අමතක කරන්න බැරි නරකම දැනට අරන්ගේ දේශපාලනඥයෝ. ඒ නිසා මම හිතන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වගකීම වෙන්නේ මේ රටේ මේ එන මුදල් ටික ණය ටිකක් අරගෙන නැත්තම් බදු ආදායමේ මුදල් ටික පරිහරණය කරන විදිය පාරවල් ටිකක් හදන විදිය ඒකත් හරියට කරන්නේ නැහැ. ඒකට සැලසුම් හදන එක නෙමෙයි අධිකරණ ඇමතුමා නීති විශාල ප්‍රමාණයක් මම හිතන ගන්නද ඔබතුමා ඉතිහාසය ගත වෙන ඇමතිවරයෙක් වෙනවා. මම හිතන්නේ වැඩිම බිල්ස් ප්‍රමාණයක් ආපු අපි දන්න කාලේ මේ පාර්ලිමේන්තුව මේක. ඒක වෙන්න ඕන. මම ඔබතුමා අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් විදිහට මම හිතුව දන්නේ සංග්‍රහය තව තියෙනවා පැත්තර දාලා වෙනස් කරන්න ඕන විශාල ප්‍රමාණයක්. ඒවා මේ වෙනස් වෙලා එන්න ඕන රටක් විතර අපි ඉස්සරහට යන්න. ඒ වගේම දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ආගම අතුකොලුවක් කරගෙන ආගමික අන්තවාදී විදියට තමන්ගේ අරමුණු කරා යන
කණ්ඩායම් වලට
හයිය දෙන්න පුළුවන් ආකාරයේ වටපිටාවක් ගොඩ නොනගෙන මං හිතන්නේ නීති හදන්න හරි අපිට සිද්ධ වෙයි. එහෙම නැති වුණොත් අපේ රටේ අහිංසක මිනිස්සු අහිංසක මුස්ලිම් භක්තිකයා, හින්දු භක්තිකයා, බෞද්ධ ආගමිකයා අනිවාර්යයෙන්ම මේවට වන්දිග වන්න සිද්ධ වෙනවා. අද ඒක සිද්ධ වෙමින් පවතිනවා. සර් මම හිතනවා අපේ රටේ පාලකයෝ ඉන්නේ මේ වෙනකොට මේ මොහොත වෙනකොට අයාලේ යන පාලනයක් අපිට පේන්නේ. මේ 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 පාලකයන්ගේ ඔළුව මේ වෙලාවේ කරකැවෙන වර්තමාන පාලකයෝන්ගේ මේ රට ඉදිරියට අරගෙන යන්න කොහොමද කියන එක නෙමෙයි, ආර්ථික අර්බුදයෙන් ගොඩ යන එක කොහොමද කියන එක නෙමෙයි, මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳින එකට උත්තරයක් හොයන එක නෙමෙයි, මොනවා හරි විද්‍යාවක් දාලිවරලා මොනවා හරි ගේම් එකක් ගාලිවරලා කොහොමද ඊළඟ වතාවට පාලන බලය ලබා ගන්නෙ. අර දර සලහපෙරුම් ඇතුමා කියපු ඒ පණිවිඩයත් එක්ක අපිට දැන් පේනවා මොකා දාලා හරි මොන ගේම් එක ගාලා හරි අපේ අරමුණ වෙන්නේ තව පහක් අදින්නේ කොහොමද, හයක් අදින්නේ කොහොමද, මේක ජනාධිපතිවරණ නොතිය කොහොම හරි යන්න පුළුවන් නම් ජනමත විචාරණයට ඒක කරගන්නේ කොහොමද. මං ඉදර මේ නීතිඥ වරු විදියට මේ දිවුරුන් දීලෙන නීතිඥ මහතුරුන්ට මං ඉදර ඇත්තටම මම දන්නේ නැහැ අධිකරණ මහතුමා කියපු විදියට ලැජ්ජයි. නීති විද්‍යාලයේ ඉගෙනගෙන නීතිය පිළිබඳ නීතිඥව විදියට අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් එකක් තියෙන මිනිස්සුන්ට මේ ආණ්ඩුකම ව්‍යවස්ථා මේ රටේ මූලික නීතියේ මේක තියෙනවද නැද්ද කියන අවබෝධය නැති එක ගැන අපි විලැජ්ජ වෙන්න ඕන මේ නීතිඥෝ. දැන් අර දාපු මහත්තයා නම් කමන්නේ ව්‍යාපාරිකෙක් දන්නේ නැහැ කියන්නේ නීතිඥ මහත්තයෙකුට මේ ආණ්ඩුක ව්‍යවස්ථාව තේරෙන්නේ නැහැ කියන්නේ නැත්තම් ඇත්තම දැනගෙන නොදන්න කමට ගිහිල්ලා මේක දානවා නම් මේ මහත්තයාගේ කෝට්ටේ ගලවලා දාන්න ඕනේ. මොකද මේ මහත්තයා අඩුමතරමේ මේ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය ගැන නෙමෙයි මූලික නීතිය ගැනවත් අවබෝධයක් නැති මම අවසන් කරනවා. ඒ නිසා එහෙම නැත්තම් අපිට සක් සුදක්සේ පැහැදිලි කාගේ හරි අතකොලුවක් වෙලා තමන්ගේ නීතිඥ කබායත් බිල්ලට තියලා වෙලා මේ අධිකරණයට ගියා කියන නිසා අපි ඉන්නවා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ජාතන්ත්‍රවාදයේ අගයන නායකයෙක් විදිහට අපි හිතනවා මේ රටේ මේ විකාර රූපී ක්‍රියාවන් නතර කරලා ඉදිරි මැතිවරණයේ තියෙන එක ගැන විවෘත ප්‍රකාශයක් කරන්න මම හිතන්නේ ඔය සෙල්ලම් නතර වෙයි කියලා. බොහොම ස්තුතියි.
දෝතේ ගරු මන්ත්‍රීතුමා, මීළඟට ගරු හේෂාරිතාන මන්ත්‍රීතුමා විසින් ගෙනපු යෝජනා විස්තර කිරීම සඳහා වසන්ත යාපා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි අද දවසේ සුවිශේෂ වැදගත්
මේ යෝජනාවට මම කතා කරන්නේ. නමුත් සතුටු වෙනවා අපේ තරුණ මන්ත්‍රීතුමා ආගමික අන්තවාදයේ සම්බන්ධව මේ සභාවට යෝජනාව ගෙනාවු ගැන. ඇත්තට මේ මේ වෙන්න ඕන දෙයක්. හැබැයි ප්‍රශ්නෙ මතු කරලා තිනවා අවසන් වෙන්න ඕන ඇමතුමා. අපි මේ ප්‍රශ්නය ආගමික අන්තවාදී නවත්තනවා නම් එතන රිප්ලේස් වෙන්න ඕන ශ්‍රී ලංකිකත්වය. ශ්‍රී ලංකිකත්වය ශ්‍රී ලංකාවේ කොහොම ඉස්මත් වෙන්නේ කියලා ඉස්මත් කරන්න කියලා අපි වැඩපිළිවෙල කරන්න ඕනේ මේකට. පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව මොකද එතුමාගේ ප්‍රශ්නේ හොඳයි. ආගම අන්තවාදය අන්තවාදය අවසන් කරලා එතනට වෙන්න ඕන ශ්‍රී ලංකිකත්වය වෙන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඒ නිසා ඒක ඒ සම්බන්ධ අපි පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව සතුරු සතුරු වෙනවා ඔබතුමාගේ මේ යෝජනා සම්බන්ධව.
ඔව් ගරු හේෂා මන්ත්‍රීතුමා විසින්ගෙන අප යෝජනාව ඉදිරිපත් කිරීම ස්ථිර කිරීම මේ උපුල් ගලපත්ති මන්ත්‍රීතුමා.
බොහොම ස්තුති සභාපතිතුමනි. හේෂා විතාන ගරු මන්ත්‍රීතුමා විසින් කාලීන යෝජනාවක් විදියට මේ යෝජනාව ආගමික අන්තවාදයේ වැළැක්වීම සඳහා අවශ්‍යතාවය රටේ මතුවෙච්ච වෙලාවක ගෙනාපික යෝජනාව ගෙනාපික පිළිබඳව විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙන ගමන් ඒ යෝජනාව ස්ථිර කරන ගමන්ම මම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් නබිය නායකතුමාවත් ඒ වගේම භගවත් ගීතාවේවත් අන්තවාදය ප්‍රවර්ජනය කිරීම කිසිසේත්ම මේ නායකයන් විසින් සිදු කරලා නැහැ. සමානාත්මතාවය සහ මධ්‍යම ප්‍රතිපදාවෙන් ආගම ඇදහිම ඒ වගේම අනුන්ගේ ඇදහිම් වලට ගරු කිරීම තමයි ඒ සෑම ආගමකම මූලික හරය වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ රටේ දේශපාලනයේ නොයෙකුත් දේශපාලන මැතිවරණවලදී මේ ආගම අන්තවාදීව ප්‍රයෝජනයට ගන්නවා තමන්ගේ බලය වෙනුවෙන්. එනිසා අපි ඒ සඳහා තරුණ මන්ත්‍රීවරු විදියට මොන ආගම වුණත් අන්තවාදීව තමන්ගේ බලය වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවා නම් අපි එක හෙලා අපි විරුද්ධ වෙනවා ඒකට. ඒ වගේම ඕනෑම ආගමක ආගමික නිදහස තිබිය යුතුයි. ඒක මොන ආගමේ වුණත් ඒ ආගමික නිදහස නැති වෙලා තියෙන්නේ මේ ආගමික අන්තවාදය නිසා. මොන ආගමේ වුණත් ආගමික අන්තවාදය නිසාම අසරණතාවයට අපහසුතාවයට පත් වෙන්නේ ඒ ආගමේම ඉන්න අර ආගම හොඳින් අදහන මිනිස්සු. ඒ කියන්නේ සමානාත්මතාවය ගැන අවබෝධයෙන් ඉන්න මිනිස්සු. නිසා අපි විශ්වාස කරනවා තරුණ මන්ත්‍රීවරු විදියට මේ ආගම් වාදය අන්තවාදය හරහා දේශපාලනය කිරීම අපි සියලුම දෙනා. ඒක පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මොන ප්‍රදේශයේ වුණත් මොන ආගමේ වුණත් අපි වළක්විය යුතුයි. ඒ වගේම මේ සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. අපි දන්නවා 1948 ඉඳලා මැතිවරණ ප්‍රධාන මැතිවරණ 17ක් තිබුණා. ඒ සෑම මැතිවරණයකම අඩු වැඩි වශයෙන් මේ ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සහ ඒ හරහා බලයට පත්වීම සඳහා නොයෙකුත් ආකාරයේ ක්‍රියාමාර්ග ගත්තා. ඒක උතුරේ වෙන්න පුළුවන්, දකුණේ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, ඕනෑම ආගමක වෙන්න පුළුවන්. ඒ සියල්ල දේශපාලන පක්ෂ හරහා ඒ ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කිරීම හරහා තමන්ගේ බලය ලබා ගැනීමට පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ අධිකරණ ඇමතිතුමා හම්බන්තොට ප්‍රදේශයේ නියෝජනය කරන්නේ මමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට. එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ අද නියෝජනය කරාට හම්බන්තොට තමයි එතුමාගේ උප්පත්තිය සහ ඒ අධ්‍යාපනය ලබන්නේ. නිසා ඒ ගැන සන්තෝෂ වෙන ගමන්ම එතුමා මේ පාර්ලිමේන්තුවට එතුමාගේ කාලය තුල අධිකරණ ඇමතිවරයා විදියට මේ රටට වැදගත් ඒ වගේම මේ රටේ දූෂණය වංචාව වළක්වීම සඳහා පනත් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ වැදගත් පනත් වලට අපි විපක්ෂයේ හිටියත් අපේ දායකත්වය අපේ එකඟතාවයක් පළ කරා. ඒ වගේම මම හිතන්නේ එතුමා කොන්ද කෙලින් තියන කොලින් කෙලින් තියාගෙන වැඩ කරන ඇමතිවරයෙක් විදියට මම දන්නා එතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා විසින් කවදා වෙනකන් එතුමා තියාගනීවිද කියලා. මොකද එතුමා අර කලින් කතා කරා වගේ මේ බල්ල මාක් එකට වැටෙන්නේ නැති ඇමතිවරයෙක් නිසා
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒ වගේ ඇමතිවරුන්ට මේ රටේ සාමාන්‍යයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නේ ටික කාලයක් හම්බ වෙන්නේ. මොකද එතනින් එක්ක අයින් කරනවා, අයින් කරන විදියට වැඩ සලස්වනවා. මම විශ්වාස කරනවා එතුමාගේ මේ කාලය තුල නිරපන්න කලින් පයදන්නේ මේ කැබිනට් මණ්ඩලයේ නිරපන්න කලින් එතුමා මේ ආගමික අන්තවාදය මේ දලසවත්ව වහන හිත මේ අනතුරක් ඉරවද කියලා එතුමාට මම හිතන්නේ එතුමාගේ හිත දන්නවා. ඒ වගේ අපිටත් දැනෙනවා ඒ වගේ අනතුරක් තියෙවි කියලා. ඒ නිසා එතුමාගේ කාලය තුල ඉතා ඉක්මනින්ම මේ රටේ ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කරන සහ ඒ වෙනුවෙන් කැපවෙන පුජ්‍යලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ නීති අනපරත් මේ පාර්ලිමේන්තුවට ඉක්මනින්ම ගෙනල්ලා සම්මත කරන්න අපි සියලු දෙනාගේම සහයෝගයෙන් කටයුතු කරන්න එතුමාට අවස්ථාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා ඔබතුමාට ශක්තිය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මං හිතන්නේ මේ ආගමික අන්තවාදය වගේම මම හිතන්නේ මේ දවස්වල ආගමික අන්තවාදය දේශපාලන වේදිකාවේ ලොකුවට කතා වෙන්නේ නැති වෙලා තියෙන්නේ. මොකද පාස්කු ප්‍රහාරයත් එක්ක අපි ඒක හොඳටම කතා කරලා ඒක අපි අත්දැකලා පෞද්ගලිකව අත්දැකලා තියෙන නිසා දැන් මේ මැතිවරණයට මේ ඒ වගේ කතාවක් ඇවිල්ලා නැහැ. නමුත් මේ මැතිවරණයට ආගමික අන්තවාදය නැතුණාට ඉදිරියේදී එන මැතිවරණවලට සමහරට ආගමික අන්තවාදය එන්න පුළුවන්. ඒක නිසා තමයි මම කියන්නේ එතුමාගේ කාලය තුල අධිකරණ ඇමතිතුමා විදියට මම හිතන්නේ මේ රටේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්
ඒ සඳහා ඒ ආගමික අන්තවාදයේ වැළැක්වීම සඳහා මම හිතන්නේ නීතියක් පනතක් පනත් කෙටුම් පතක් ඔබතුමාගේ කාලය තුල ගේන්න කියලා මම ඉල්ලා සිටින ගමන්ම ඒ ආගමික අන්තවාදයේ නැති නිසාම ගරු සභාපතිතුමනි අද ජනාධිපතිතුමා ආණ්ඩුව උත්සාහ කරනවා අපේ රංගේ බණ්ඩාර මැතිතුමාලා
වජිර අභේවර්ධන මැතිතුමාලා කියන ආකාරයේ පහ හය කරන ජනතා පරමාධිපත්‍ය නැති කරන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්න. ජනතා පරමාධිපත්‍යෙන් තමයි මේ රටේ ඕනෑම ආණ්ඩුවක් ඕනෑම නායකයෙක් බලයට පත් වෙන්න ඕනේ. ඒ ජනතා පරමාධිපත්‍යට අභියෝග කරනවා කියන්නේම ඒ නායකය හෝ ඒ ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. මම ඉල්ලා සිටිනවා මේ ඔය ලේනා මහත්මයාලා ලක්ෂිරි මහත්මයාලා මේ ගේන්නේ එක්තරා කොටසකගේ මේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරන්න. ඒ කොන්ත්‍රාත්තුව කරන්න ඕනේ අවශ්‍යතාවය තියෙන කාටද කියලා වජිර
අභිවර්ධනතුමා කාලේ අවසන්
රංගේ බණ්ඩාර මැතිතුමාලා මේ පහුගිය කාලේ තිස්සේම කිව්වා. එනිසා අපි දන්නවා මේක ජනාධිපතිතුමාගේ කොන්ත්‍රාත්තුව. ඒක ලේනගේ මාර්ගෙන් එන්න පුළුවන්, ලක්ෂිරි මාර්ගෙන් එන්න පුළුවන්, තවදුරටත් තව කවුරු හරි මාර්ගෙන් මේ රටේ අධිකරණයට අභියෝග කරන්න පුළුවන්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්න පුළුවන්, මේ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට අභියෝග කරන්න පුළුවන්. නිසා ඒ සඳහා ඔබතුමාලා ගන්න ඔය මං හිතන්නේ අර බල්ලමාක් වැඩපිළිවෙල නවත්තන්න. ඔබතුමා එන්න මේ මැතිවරණයට එන්න ඔබතුමා බය නැත්තම්. ඔබතුමා බය වෙලා මේ පහ හය කරගන්න උත්සාහ කරන්න එපා. නොයෙකුත් මේ ක්‍රියාමාර්ග හරහා. ඒක නිසා අපි ඒ සඳහා මේ ආණ්ඩුවට මතක් කරන ගමන් මගේ වචන සල්පය නිමා කරනවා. ඒ වගේම හේෂා විතානගේ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ යෝජනාව ගැනීම සම්බන්ධව. ඒ ස්ථිර කර ගමන් මන්නවත්
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි, ඉතාම ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඉතාමත්ම වැදගත් කාරණාවක් ආගමික අන්තවාදයේ වැළැක්වීම පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු හේෂා විතාන අගේ අපේ හිතවත් මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතාම කාලීන යෝජනාවක්. හේෂවිතානගේ ගරු මන්ත්‍රීතුමා අපි දන්නවා මේ පාර්ලිමේන්තු කාලය තුළම ඔහු මේ ආගමික අන්තවාදයට එරෙහිව කටයුතු කරපු ගෞරවනීය මන්ත්‍රීවරයෙක්. ඇත්ත වශයෙන්ම එතුමා රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි සමස්ත ලාංකිකයන්ගේම අනාගත පැවැත්ම පිළිබඳව ඉතාමත්ම බරපතල කාරණාවක් තමයි මේ පාර්ලිමේන්තුට ගෙනෙන්නේ. ඒ නිසා තමයි අපි හේෂවිතානගේ මන්ත්‍රීතුමා මේ ගෙනාපු යෝජනාවත් එක්ක එකඟව මේ ආගමික අන්තවාදයේ වැළැක්වීම පිළිබඳව අප ජාතියක් විදියට එකතු වෙලා කටයුතු කරන්න ඕන, නීති හදන්න ඕන, මෙය සීමා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න ඕන අවස්ථාවක් මේක. අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදිහට මම මේ ආගමික අන්තවාදයෙන් වැටකාපු ප්‍රදේශයකින් තමයි මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. ඒ හා සමකාලීනව ඔබතුමා හොඳටම දන්නවා ඇත්තටම අපි සාම්ප්‍රදායික මුස්ලිම්වරු, සාම්ප්‍රදායික හින්දු බැතිමතුන්, ඒ වගේම තමයි සිංහල මහජාතිය ඉතාමත්ම ආදරණීය සම්බන්ධයකින් තමයි ඉතිහාසයේ මුළුල්ලේම ජීවත් වුණේ. නමුත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්, සිංහල ජනතාව, ඒ වගේම තමයි ද්‍රවිඩ ජනතාව, මේ අයගේ ඒ සාමූහික ඥාතිත්ව සහෝදර සම්බන්ධතාවය අපි දන්නවා ඔවුන්ගේ වාසගමේ ඉඳලා උපැන්න සාතික ඉඳලා සඳහන් වෙනවා. නමුත් ගරු සභාපතිතුමනි, පසුගිය කාලය තුළ ආගමික උන්මත්තකයන් විසින් මේ ඉස්ලාම් බැතිමතුන්, සිංහල ජාතිකයන් මේ අය අතර ભેද භින්නතා ඇති කළා. ඒ වගේම තමයි මේ උතුරේ ඇතිවෙච්චි ආගමික කෙසේ වෙතත් මේ ජාතිවාදී උන්මාදයත් එක්ක අපි අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ බරපතල පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මම කියනවා එදා තෙල් දිනිය වෙන්න පුළුවන්, තිගණ වෙන්න පුළුවන්, ඒ ඇතිවෙච්චි ගැටුම් වලින් මරණයට පත්ුණේ පුද්ගලයන් පමණක් නෙවෙයි ගරු සභාපතිතුමනි. මේ මරණය ජාතීන් අතර සහෝදරත්වයේ මරණයක් දක්වා වර්ධනය වීමත් එක්ක අපන මකා දමන්න බැරි ආකාරයට ભેද භින්නතාවයක් මේ ජාතීන් අතර නිර්මාණය වෙන්න පටන් ගත්තා. නමුත් අවසානයේ මොකද වුනේ? මේ අය ඊළඟ මැතිවරණවලදී අර ආගමික උන්මාදය පාවිච්චි කරලා දේශපාලනික විදිහට තමන්ගේ බලය ලබා ගැනීමට මැතිවරණවලට ඉදිරිපත් වෙනවා. මම කියන්නේ මැතිවරණ වලට වෙනත් පදනමකින් ආවට ප්‍රශ්නයක් නැහැ ගරු සභාපතිතුමනි. ප්‍රදේශවලදී දුෂ්කරතා වෙන්න පුළුවන්, යම් සංවර්ධනීය අවශ්‍යතා වෙන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් නෙවෙයි මේ අය හුදු බලය ලබා ගැනීම වෙනුවෙන්ම ජාතිවාදී උන්මත්තකවාදය පාවිච්චි කරා. අවසානයේ මොකද උනේ? සාම්ප්‍රදායික ඉස්ලාම් බැතිමතුන්, සිංහල ජාතිය සහ හින්දු මැතිවරුන් මේ අතර ආගමික ගැටුම් හරහා අර අන්තවාදීගේ දේශපාලන න්‍යාය පත්‍රය තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මේවා පිළිකුලෙන් බැහැර කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරයත් මේ වගේම ප්‍රතිඵලයක්. අවසානයේ වෙලා තියෙන්නේ අද වෙනකොට ජාතීන් අතර ගැටුමක් දක්වා මේක ප්‍රවර්ධනය වෙනකන් අපිට මේවා වළක්වා ගන්න බැරි වුණා. අද බොහෝ දේශපාලන පක්ෂ පේටන් අයිති අරන් තියෙනවා. සිංහල භාෂාවේ පේටන් අයිතිය, ද්‍රවිඩ භාෂාවේ පේටන් අයිතිය, මුස්ලිම් ඒ බැතිමතුන්ගේ පේටන් අයිතිය, මුස්ලිම් ද්‍රවිඩ සිංහල සිහල මෙවැනි පද දේශපාලන පක්ෂවලට පාවිච්චි කරනවා නම් මම කියනවා ඒ පේටන් අයිතිය පුළුවන්ද ඒ විදිහට පාවිච්චි කරන භාෂාවක ආගමක කියලා මං අහනවා ගරු සභාපතිතුමනි.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ නිසා ගරු සභාපතිතුමනි ආගම හොඳ ආයුධයක් ඇත්තටම. ආගම හොඳ ආයුධයක් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන්. ආගම හොඳ ආයුධයක් සටන් කරන්න මේ ජාතීන් විරසක කිරීම අවසානයේ විරසක කරන තැනට එනකන්. ඒ නිසා ආගම හොඳ ආයුධයක් හොඳ බිස්නස් කාර්යයන්ට හොඳ උපක්‍රමයක බිස්නස් කාර්යයන්ට මේක හොඳ ආයුධයක්. ආගම පෙන්නලා පුළුවන් සමහර තැන්වල අපි දන්නවා සාත්‍තර කියනවා, සමහර තැන්වල බලිතොවිල් අරිනවා, සමහර වෙලාවට අපි දකිනවා පේන බලනවා, සමහර වෙලාවට උත්සව පවත්වනවා, දැවැන්ත ඉදිකිරීමේ සමාගමුත් දැන් පටන් ගන්න තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේවා අපි විනිවිද දකින්න ඕනේ. ආගමේ ධර්මයේ නාමයෙන් කරන වංචනික මේ ව්‍යාජ ව්‍යාපාර පිළිබඳවත් මං හිතනවා ගරු අධිකරණ මැතිතුමනි අපි හිතන්න ඕනේ. මොකද ආගම මේ බිස්නස් වලට මාර්ගයක් විදිහට හදා ගන්නවා නම් අර අන්තවාදයට එහා ගිය තැනක්. ඒ නිසා මේවා පිළිබඳව අපි කල්පනා කරන්න ඕන කාලයක් අද ඇවිල්ලා තියෙනවා කියලා මම කියනවා. ඇත්තටම මේවා පිළිබඳව අධිකරණ අමාත්‍යතුමා විදිහට ඔබතුමා නීති ආදාය කියන එක අපි විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා. මේව පිළිබඳ පරිපාලන බලධාරීන්ට වගකීමක් තියෙනවා. සමහර ස්ථානවල ආගම පෙන්නලා හදා ගන්නවා තමන්ගේ ව්‍යාපාර මේ විදිහට. දැන් අර පෞගේ කාලේ ප්‍රශ්නයක් ඇති වුණා අම්බුලුවව ජෛව විවිධත්ව ආගමික බහරයක් ඇති කරා. ආගමේ නාමයෙන් අන්න බහරයක් ඇති කරා. රංග බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා එදා අක්කර 927ක් ඔය වෙනුවෙන් වෙන් කළාය කියලා 2009 දී. ඔය පිළිබඳව කටයුතු කරනකොට නිලධාරීන් මොකද වෙන්නේ? නිලධාරීන් ගේනවා වරප්‍රසාද කමිටුවට ගේනවා පාර්ලිමේන්තුවට යෝජනාව ගේනවා ආසන්න සුප්‍රීම කෝට්ටේකට යනවා. නිලධාරීන් මේවා කටයුතු කරන්න යනකොට
ඒකට
සුප්‍රීම කෝට්ටේට යන්න වෙලා තියෙනවා. ඒ වගේම බලන්න මේ ආණ්ඩුකාරවරු කරන වැඩ. ආණ්ඩුකාරවරු තමන්ට නැති බලයක් ආරෝපණය කරනවා. කිසිවෙක් ප්‍රවර්ධනය කරන්න බෑ මැතිවර නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවකදී. මොකද කරන්නේ? මධ්‍යම බලාධි ආණ්ඩුකාරවරයා සම්බන්ධීකරණ නිලධාරියෙක් දානවා. ජනාධිපතිවරයා මොකද කරන්නේ? වැඩ වර්ජන නොකරයිද කියලා උසස් වීම දෙනවා කියලා. මම කියන්නේ අපේ අධිකරණ මැතිතුමාගෙන් අපි අහනවා වැඩ වර්ජන නොකලායට උසස් වීම දෙන්න පුළුවන් නම් ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්න පුළුවන් නම් මේ රටේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙනවා. සමාන රැකියාවල් කරන අයට මොන පදනමින්ද වෙනස් කරලා එයාට උසස් වීම දෙන්න ඉන්ක්‍රිමන්ට් දෙන්නේ? ඒ නිසා ජනාධිපතිවරයාගේ ඉඳලා මේකේ ඉන්න වරප්‍රසාද කමිටුව දක්වා නීතිය කඩාවිද දානවා. මේ පරිපාලන නිලධාරීන ස්වාධීනව රටේ පරිපාලනය කරගෙන යන්න දෙන්න ඔවුන් අපහසුතාවයටපත් කරන්න එපා කියන ඉල්ලීම කියමින් නතරන බොහොම ස්තුතියි ඔබතුමාට.
කාලය බලන්න ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා හේෂා විතාරණ ගරු මන්ත්‍රීතුමාට. ඉතාමත් වැදගත් ප්‍රායෝගික මන්ත්‍රී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම ජාතිවාදය අන්තවාදය ආගම්වාදය ගැන කතා කරනකොට අපිට මෑත ඉතිහාසයේ මතක් වෙන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි වසර 30ක කුරිරු යුද්ධය. ඒ වගේම මේ මෑතකදී සිදුවෙච්ච ම්ලේච්ඡ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය. අපි පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමනි අමතක කරන්න අමාරු ප්‍රශ්නයක්. හේතුව මේ රටේ අහිංසක ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා. 500කට ආසන්න ප්‍රමාණයක් අබ්බගත වුණා. අදටත් එවැනිම ප්‍රමාණයක් ඒ තමන්ගේ වේදනාව තුල ජීවත් වෙනවා. එවැනි අවස්ථාවක ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව බලයට ආවේ මේ පාස්කු වින්දිතයන්ට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වෙච්ච වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. ඒ අනුව
ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළා. මේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වෙලා නැහැ. මේ ජනාධිපති විමර්ශන කොමිසමේ තියෙන පොලිසිය උසස් නිලධාරීන්, බුද්ධ්‍යංශවල උසස් නිලධාරීන් ඒ අය පිළිබඳව පරීක්ෂණ කරන්න, ඒ අය පිළිබඳව ඒ අදාළ ආයතන හරහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න, ඒ අයට දණ්ඩ නීතිය සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකිනම් නීතිපතිතුමාට ඒ අනුව කටයුතු කරන්න කියලා පැහැදිලිවම ජනාධිපති විමර්ශන කොමිසමේ සඳහන් වෙනකොට ඒ කිසිම දෙයක් සිදු වෙලා නැහැ. එහෙමනම් මේ ආණ්ඩුව මැන්ඩේට් එකක් ගත්තේ, ජනතාවගේ ජන වරම ගත්තේ සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. එහෙම ජන වරමක් ගත්තත් නොගත්තත් මේ රට පාලනය කරන රාජ්‍ය යන්ත්‍රණයට, මේ රට පාලනය කරන රජයට වගකීමක් තියෙනවා. කතෝලික ජනතාව පමණක් නෙමෙයි මරණයට පත් උනේ, මේ රටේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නෙමෙයි මරණයට පත් උනේ, විදේශික සංචාරකයන් පවා මරණයට පත් වුණා. ඒ අයට සාධාරණත්වයක් යුක්තියක් ඉෂ්ට කරන්න අපි දකින්නේ නැහැ ඒ දේ සිදු වෙනවා ගරු සභාපතිතුමනි. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම මේ පිළිබඳව මැතිවරණ වේදිකාවල තප්පුලලා මේ රටේ අන්තවාදය මතු කරලා මේ රටේ සිංහල ජනතාව අතරත් මුස්ලිම් ජනතාව අතරත් වෛරයක් ක්‍රෝධයක් ගොඩනගන්න පිරිසක් කටයුතු කරා. ඒ අයෙන් බහුතරයක් අද ආණ්ඩුවේ ඉඳගෙන ඉන්නවා. ඒ තුලින් තමයි සාපි සාබ්දීන ගොඩනගලා එතුමට ඇඟිල්ල දික් කරලා අනිත් පැත්තෙන් වඳ කොත්තු වඳ බ්‍රෙසියර් ගැන කතා කරලා මේ රටේ වෛරීය දේශපාලනයක් ගොඩනගලා අපේ රටේ සමස්ත ජනතාව තුල තිබුණු ඒ එකමුතුකම නැති කරන්න කටයුතු කර. එක පැත්තකින් මිනිමරුවා, අනිත් පැත්තෙන් අපේ රට බෙදන්න කටයුතු කරා ගරු සභාපතිතුමනි. ඉතින් මේ ආණ්ඩුවට සැලැස්මක් නැහැයි කියන එක, මේ දෙකම සාධාරණත්වයක් ඉෂ්ට කරන්න සැලැස්මක් නැහැ කියන එක තහවුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අවුරුදු 30ක මේ රටේ එදා තිබුණු යුද්ධය, මේ යුද්ධය අවසන් වෙලා උතුරු නැගෙනහිර ඉන්න අපේ ද්‍රවිඩ ජනතාවට අද වෙනකන් සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. අපි දැක්ක LLR කොමිෂන් වාර්තාව, ඒ නිර්දේශ තාම ක්‍රියාත්මක වෙලා නැහැ. සංඉන්දියාව ගොඩනගන්න, උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනගන්න, උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍ය කරන යටිතල පාසුකම් නගා සිටවන්න, පාසල් ටික නගා සිටවන්න, රෝහල් ටික නගා සිටවන්න කටයුතු කරලා නැහැ. ඒ අපේ අහිංසක ද්‍රවිඩ ජනතාව අද මේ ආණ්ඩුව අමතක කරලා තියෙනවා කියන එක පැහැදිලි ගරු සභාපතිතුමනි. එහෙමනම් එක පැත්තකින් අන්තවාදය, ජාතිවාදය එකතු කරගත්ත දේශපාලන ක්‍රියාදාමයක් සිදු වෙනවා. ඒ ක්‍රියාදාමය තුල දේශපාලන වාසි ලබා ගන්නවා. එක කණ්ඩායමක් සිංහල ජනතාව නියෝජනය කරනවා කියලා කතා කරලා ද්‍රවිඩ මුස්ලිම් ජනතාව තලාපෙලන්න කටයුතු කරනකොට දේශපාලන වශයෙන්, අනිත් පැත්තෙන් මුස්ලිම් ද්‍රවිඩ ජනතාව ඉලක්ක කරගත්ත කණ්ඩායමක් පෙනී හිටිනවා කියලා එයාගේ ඡන්ද ටික ලබා ගන්නවා. ඉතින් පැහැදිලිව අද රටේ පේන්න තියෙන්නේ ගරු සභාපතිතුමනි මේ බෙදීම ඇති කරලා ඒ තුලින් දේශපාලන වාසි ලබා ගැනීමක්. ඒක නිසා අපි මේ පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද මේ රටේ දේශපාලන වශයෙන් ගත්තත් අද අපේ රටේ ජාතීන් හැටියට, ආගම් හැටියට බෙදිලා හමාරයි. ඒ වගේම අපේ පාසල් පද්ධතිය ගත්තත් ගරු සභාපතිතුමනි මම විශ්වාස කරන්නේ අපිට ද්‍රවිඩ මුස්ලිම් ආගම් වශයෙන් බෙදිච්ච පාසල්, ජාතීන් හැටියට බෙදිච්ච පාසල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ සමස්ත ජාතීන් ආගම් එකතු වෙච්ච තරුණ පිරිසක් ගොඩනගන්න පුළුවන් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්.
මන්ත්‍රීතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ලබා දෙන්න පුළුවන් පාසල් පද්ධතියක්. ඒ වගේම දේශපාලන පක්ෂත් ඒ ආකාරයට බෙදිලා දේශපාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම අද දිනේදී කනගාටු වෙනවා, මම ඇත්ත වශයෙන්ම සමාවිල්ලනවා. ඒ තමයි මේ පාර්ලිමේන්තුවට ගරු සභාවට ඉදිරිපත් වුණා ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක මම පෞද්ගලිකව දැක්ක වැදගත් කියලා. හැබැයි අපිට එදා පෙන්නුවේ මහා බිල්ලෙක් හැටියට. මේ ළඟදී මූණුපතේ ගිය අපහාසාත්මක පළකිරීමක් පිළිබඳව පැමිණිල්ලක් දාන්න මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට කතා කරා. මම කතා කරලා කිව්වා ඔන්ලයින් සේෆ්ටි බිල් එක යටතේ මට මේ පැමිණිල්ල දාන්න පුළුවන්ද කියලා. ඒ උසස් නිලධාරියා මට කියපු දේ තමයි මන්ත්‍රීතුමා අනිවාර්යයෙන්ම ඔබට පැමිණිල්ල දාන්න පුළුවන්, හැබැයි ඔබතුමා මේකට විරුද්ධ වුණා නේද කියලා. ගරු සභාපතිතුමනි මට ලැජ්ජ හිතුණා. මොකද එදා අපිට මේකෙන් බිල්ලොමවල පෙන්වුවේ මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක හරහා අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති වෙනවා, අපිට දේශපාලනය කරන්න බැරි වෙනවා, මේ අපි දාන කියන දේවල් වලින් අපිව ගිහිල්ලා හිරේ විලංගුවේ දානවා කියලා. හැබැයි මට මේ නිලධාරියා පැහැදිලි කරා මේ වෙනකොට තාමත් ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත් කළා නැහැ කියලා. මම ඉල්ලීමක් කරනවා රජෙන් වහාම මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ කමිටි එක පත් කරන්න. මොකද සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය බොරු ප්‍රකාශ කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය, ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අවශ්‍ය කරන පසුබිම හදලා
තිබුණා. මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
මම ගරු සභාපතිතුමනි කනගාටු වෙනවා. මම සමාව ඉල්ලනවා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධව ඡන්දේ ලබා දීම පිළිබඳව. මොකද අපිට පක්ෂෙන් දුන්න ඉල්ලීම මත අපිට ඒක කරන්න සිදු වුණා. ඒ වගේම මේ රටේ දැන් මේ මොහොතේ පත් වෙලා තියෙන මේ උද්ඝෝෂණ රැල්ලත් එක්ක බලන්න, අර ඊයේ රේල්වේ එකේ උද්ඝෝෂණය තුළ අහිංසක ජීවිතයක් මරණයට පත් වුණා. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා, එක මන්ත්‍රී කෙනෙක් පාරෙන් ගහලා මැරුවා. හරි, එතකොට මේ විදියට රටේ මිනිස්සුන්ව බල්ලෝ බලල්ලුව හැටියට ඒ අයගේ ජීවිත බිල්ලට අරගෙන මේ විදියට පාරේ මරලා දාන්න අවශ්‍ය කරන පසුබිම සකසන නිලධාරීන් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා පැහැදිලිව අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ වර්ජණයට සම්බන්ධ වෙච්ච නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න.
ඒකම මන්ත්‍රීතුමා අවසන් කරන්න පුතුමයි කාලය අවසන්.
ජීවිතයක් නැති වෙලා තියෙන තමුන්ගේ අයිතිවාසිකම් දිනාගන්නේ අහිංසක පාරේ ඉන්න මිනිස්සු මරලා නෙමෙයි කියන එක කියමින් මගේ වචන ස්වල්පය අවසන්.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට දිපා විවාහකය විවාදයේ සඳහා ලබා ගැනීම සභාව එකඟද අධිකරණ ඇමතුමා?
හයි.
ඔව් දලාස මන්ත්‍රීතුමා.
මම යෝජනා කරන්න හැදුවේ දිවා විවාහයෙන් තොරව පවත්වගෙන යමු කියලා. Right. Thank you.
ගරු මීළඟට ගරු SMM මුෂාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගෞරව පාරාළුමන්ත උරුපිනර් හේසා විතානගේ அவர்கள் கொண்டு வந்திருக்கிற இந்த பிரேரணையை நான் முதலாவதாக வரவேற்கிறேன். அதே சமயத்தில் இதற்கு முன்பு உரையாற்றிய டாக்டர் காவிந்த ஜெயவர்தன் அவர்கள் கருத்து வெளியிடுகிற போது சொன்னார், ஒன்லைன் சேஃப்டி பில்லை இந்த அரசாங்கம் கொண்டு வந்தபோது அதற்கு காவிந்த ஜெயவர்தன மட்டுமல்ல எதிர்கட்சியில் இருந்த எவருமே ஆதரவளிக்காமல் அதனை மிகப்பெரும் பாதக செயலாக எதிர்த்துவிட்டு இன்று பிராக்டிக்கலாக அவர் ஒரு விடயத்தை சந்திக்க நேர்கிற போது இந்த ஒன்லைன் சேஃப்டி பில்லை எதிர்த்ததற்காக மனம் மறந்துகிறார். அவரை நான் பாராட்டுகின்றேன். இந்த ஹேசா விதானகே அவர்கள் கொண்டு வந்திருக்கின்ற இந்த முன்மொழிவு, இந்த பிரேரணை என்பதும் கூட, இந்த பிரேரணையை நாம் நிறைவேற்ற வேண்டுமாக இருந்தால் மத தீவிரவாதம் அல்லது மதத்தின் பெயரால் நடக்கின்ற இந்த பயங்கரவாதத்தை ஒழிப்பதற்கான ஒரு சட்டத்தை உருவாக்க வேண்டுமாக இருந்தால் அந்த சட்டத்தினுடைய அடிப்படை சட்டம் இந்த ஒன்லைன் சேஃப்டி பில் என்று நான் சொல்ல ஆசைப்படுகிறேன். ஒன்லைன் சேஃப்டி பில்லின் ஊடாகத்தான் இந்த மதவாத கருத்துக்களை, வெறுக்கத்தக்க பேச்சுக்களை பேசுபவர்களை கட்டுப்படுத்த முடியும். எனவே அவ்வாறான சட்டம் இங்கே கொண்டு வரப்படுகிற போது எதிர்க்கட்சியிலே அமர்ந்திருக்கிறோம் என்பதற்காக எதிர்த்துவிட்டு இன்று இதற்காக புதிய சட்டங்கள் கொண்டு வாருங்கள் என்று சொல்கிறார். எனவே ஹேசா வித்தானகே போன்றவர்களிடம் நான் சொல்கிற ஒரு விடயம், நீங்கள் நல்ல விடயங்களை முன்மொழிகிற போது அது சட்டமாக பாராளுமன்றத்தில் வந்தால் எதிர்க்கட்சியில் இருக்கிறோம் என்பதற்காக எதிர்க்கின்ற ஒருவராக இருக்கின்ற பட்சத்தில் இத்தகைய பிரேரணையை கொண்டு வருவதிலே அர்த்தமில்லை. இப்போது சொன்ன எங்களுடைய டாக்டர் ஜெயவர்தனுடைய மகன் காவிந்த ஜெயவர்தன் அவர்கள் சொன்னது போல, ஒன்லைன் சேஃப்டி பில்லை நீங்கள் அங்கீகரிக்காதது போல இந்த பயங்கரவாதத்தை எதிர்க்கின்ற, அதாவது மதத்தின் பெயரால் பயங்கரவாதத்தை உருவாக்குகின்ற விடயங்களுக்கு எதிரான ஒரு சட்டம் இங்கே கொண்டு வரப்படுகின்ற போதும் உங்களுடைய கட்சிகள், உங்களுடைய தலைமைகள் இதனை எதிர்க்க சொல்கிறார்கள் என்பதற்காக நீங்கள் எதிர்ப்பீர்களாக இருந்தால் இத்தகைய முன்மொழிவுகளை செய்வதில் எந்த ஒரு அர்த்தமும் இல்லை என்ற ஒரு கருத்தை சொல்லிக்கொண்டும், இன்று நாங்கள் இந்த மதத்தின் பெயராலான பயங்கரவாதம் என்று பேசுகிற போதெல்லாம் பெரும்பாலும் இந்த பாராளுமன்றத்தில் இன்று பேசியவர்கள் பலரும் பார்க்கின்ற முஸ்லிம் பயங்கரவாதம், முஸ்லிம் பயங்கரவாதம் என்ற ஒரு கருத்து மேலோங்கி செல்வதை நாம் பார்க்கின்றோம். முதன் முதலாக இந்த முஸ்லிம் பயங்கரவாதம், இஸ்லாமிய பயங்கரவாதம் என்ற வார்த்தைகள் இந்த பாராளுமன்றம் போன்ற உயர் சபையில் இருந்து நீக்கம் பெற வேண்டும். இன்று முஸ்லிம் பயங்கரவாதம் என்பதெல்லாம் ஒரு சதி. இன்று முஸ்லிம்கள் இந்த முஸ்லிம் பயங்கரவாதம் என்ற சொல்லுக்கு எதிராக, இஸ்லாமோபியா என்கின்ற சொல்லுக்கு எதிராக நாங்கள் இப்பொழுது அறப்போராட்டம் செய்து கொண்டிருக்கின்றோம். இரண்டாம் உலக யுத்தம் வரையிலும் இந்த முஸ்லிம்கள் இந்த உலகத்தின் பயங்கரவாதிகளாக இல்லை. யூதர்களை குடியேற்றுவதற்காக பாலஸ்தீனத்திலே கொண்டு நாசிகள் அவர்களை யூதர்களை அங்கே குடியேற்றி விட்டு அவர்களுக்கான ஒரு புகலிடத்தை கொடுக்கின்ற போது அங்கே பாலஸ்தீன முஸ்லிம்கள் தடையாக இருக்கிறார்கள் என்பதற்காக உலகத்திலே முஸ்லிம்களை பயங்கரவாதிகளாக சித்தரிப்பதனூடாகத்தான் பாலஸ்தீனத்தை சின்ன பின்னமாக்கலாம் என்கின்ற ஒரு அரசியல் சதியில் தான் இந்த இஸ்லாமோபியா என்பது உருவாகிறது. அதன் பின்னர் எல்லா நாடுகளிலும் அவர்களுக்கு அரசியல் ரீதியாக ஏதேனும் ஒன்று செய்வதாக இருந்தால் இந்த இஸ்லாமோபியாவை பயன்படுத்தி முஸ்லிம் பயங்கரவாதம் என்ற சொல்லை பயன்படுத்தி அவர்கள் இந்த இஸ்லாத்திற்கு எதிராக நடந்து கொள்கிறார்களே அல்லாமல் முஸ்லிம்கள் பயங்கரவாதிகள் அல்லர் என்பதை நான் தெளிவுபடுத்த விரும்புகின்றேன். புனித குர்ஆனிலே மிக தெளிவாக சொல்லப்பட்டிருக்கிறது, சகிப்புத்தன்மையுடன் பன்மைத்துவத்தை அங்கீகரித்து செல்வதே ஒற்றுமைக்கு வழிவகுக்கும் என்றும் ஒருவரை ஒருவர் பரஸ்பரம் அறிமுகமாய்
அல்லாஹ்
மனிதர்களை பல்வேறுபட்ட சமூகங்களாகவும் கோத்திரங்களாகவும் படைத்துள்ளதாக அல் குர்ஆன் குறிப்பிடுகிறது. அதே போல ஒருவருக்கு ஒருவர் பரிகாசம் செய்ய வேண்டாம் என்றும் ஒருவரை ஒருவர் இழிவாக கருதி குறை கூற வேண்டாம் என்று அல் குர்ஆன் ஹுஜூராத் 11 தெரிவிக்கின்றது. இதைவிடவும் குர்ஆனில் இருக்கின்ற மிக அற்புதமான ஒரு விடயம் என்னவென்றால் மார்க்கத்தில் நிர்பந்தமோ பலாத்காரமோ கிடையாது என்று அல் குர்ஆன் சொல்கிறது. எனவே ஈஸ்டர் தாக்குதலை முதன்மைப்படுத்தி முஸ்லிம் பயங்கரவாதம் என்று நாம் பேசுவோம். இன்று ஈஸ்டர் தாக்குதலின் மகா மூலக்காரியா சூத்திரதாரி யார் என்ற ஆய்வுகளிலே முஸ்லிம்கள் நேரடி மகாமூலக்காரையா இல்லை என்று எல்லா ரிப்போர்ட்டுகளும் சொல்கின்றன. எல்லா அறிக்கைகளிலுமே முஸ்லிம்கள் நேரடி காரணம் அல்ல, இதற்கு பின்னால் ஒருவர் இருக்கின்றார். இதில் அரசியல் சதி இருக்கிறது, தேசிய சதி இருக்கிறது, சர்வதேச சதி இருக்கிறது என்று பல ஆய்வுகள் சொல்கின்றன. எனவே நாங்களும் கூறுகிற ஒரு விடயம் அதுதான், முஸ்லிம்களையும் பயன்படுத்தி இந்த நாட்டிலே ஒரு குழப்பத்தை உண்டு பண்ணுவதற்காக உலகம் முழுவதும் எவ்வாறு முஸ்லிம்கள் பயன்படுத்தப்படுகிறார்களோ அவ்வாறு சில குழுக்கள் பயன்படுத்தப்பட்டன. நாம் பொதுவாக கேட்கின்றோம் திகனையிலே அம்பாறையிலே அலுத்கமையிலே முஸ்லிம் சமூகத்துக்கு எதிராக நடைபெற்ற அந்த ஆர்ப்பாட்டங்களில் யாராவது இது ஒரு சிங்கள பயங்கரவாதம் என்று
பேசியிருக்கிறோம்.
நாங்கள் முஸ்லிம்களை மட்டும் முஸ்லிம் பயங்கரவாதம் இஸ்லாமிய பயங்கரவாதம் என்று பேசுவதை முதலில் நிறுத்திவிட்டு இந்த மதத்தின் பெயராலான பயங்கரவாதத்தை முற்றுமுழுதாக ஒழித்து கட்டுவதற்காக நல்ல பல சட்டங்களை இங்கே கொண்டு வர வேண்டும். அவ்வாறு கொண்டு வருகிற போது எதிர்கட்சியிலே ஹேசா விதானங்க இதை கொண்டு வந்தவர் போல ஏனையவர்களும் அதற்கு ஆதரவு அளித்து அந்த சட்டத்தை நிறைவேற்றுவதற்கு துணை நிற்க வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
ஸ்தூதி கரு மந்திரித்துமா மீலங்கட்ட அதிகாரி மத்துமா ஒபத்துமார் வினாடி தாய காலத்தினும்
யாரும் சபாபதி துமனி மே சபாவின்ன தருணம தாட்சம மந்திரிவரு ஆயதினே கேவ பிரஸ்னி வினாடி தாயதா எங்கிச்சா மட்டிட்டு வேண்டி டிகா காலை கத்த வேணுமா மே ஒக்கோட்டும் உத்தர தேன் மா முலிம சத்துட்டு வேணுமா கரு சபாபதி துமனி மே சபாவி இன்ன போம தருண பத்ர ஆவுவனே இன்ன நிராட்டகேன ஹிதன ஜாதிவாதே அந்தவாதே திரஸ்தவாதே பிரதிஷேபக்கரன மந்திரி ஒரு நிதியிட்ட அது தின மே வேதகத் பிரஸ்னே மே சபாவே நகீம பிலிபந்தவர் முலிமக்கு அன்னோன கரு சபாபதி துமனி மே பிரஸ்னாத்தர மதுக்கலா பாஸ்கு பிரஹாரே ஒபத்துமாட மதக்கத்தி 2016 நவம்பர் மாசே 18 மா மெத்தன இந்தகேன இதாத் அதிகரன் அமைத்திவர விதியிட்ட கிவ்வா மேரட்டே திரஸ்தவாதியா கிரியாத்மக வேணவா ஏக மம அதாஸ்கரித்ன கிவுவெத்ன ஏக முஸ்லீம் திரஸ்தவாதியாக்கோ இஸ்லாமிய திரஸ்தவாதியாக கெல நெவே மம கிவுவே ஏக அட சமார மந்திரித்துமல்ல கிய உனாட்ட வஹப்வாதே பிலிபாந்தவ அந்தேட்ட கியப்போ மராகின மெரின கண்டாயமாக மேரட்ட லேவிலக்கரான சூதானமிங் இன்னுவை கின காரணமா மதக்கரா ඒ මතක් කරලා මම කිව්වා මේක අපි නතර කරනවා අපි වෙනකොට ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවලා තිබුණේ හැබැයි මම කිව්වා මේ මේ ව්‍යසනකාරී තත්ත්වයේ ඇතිවීම වළක්වන්න අපි ත්‍රස්තවාදී පනත උනත් ක්‍රියාත්මක කරනවා කියලා ඒ කියපු දවසට පහුවෙන් ගරු හේෂා විතරණ මන්ත්‍රීතුමනි ඔබතුමාලගේ ආණ්ඩුවේ ඉන්න අපේ ආණ්ඩුවේ හිටපු கேபினட் மாத்திய பிரகாசகத்துமா ஏதோ ஆண்டு அமைத்திவரும் மந்திரிவரும் கண்டாயமா மாத்திய சாக்சா வக்தியலா ஹேச மந்திரி துமாட்ட மாத்த கத்தி விஷால பிரகார கிள்ளகரா விஜயதாஸ் ராஜபக்ச பார்லிமெண்ட் பொறு கேலா ஜாதிவாதி ஆதலா லேதக்கின் ஆசக்கினே ஜாதிவாதியே திரஸ்தவாதியே கிள மட்ட லேபல் அலைவா ஏதன்ட மே பார்லிமெண்ட் இன்னொரு சபாபத்துவ එහෙම කරලා ඒ පිළිබඳව කිසි පියවරක් ගත්ත නැතුව වගේම ඊට ටික කාලයකට පස්සේ මට කැබිනට් එකේනොත් එලියට වැටෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ සිද්ධිය මම මේ ප්‍රකාශය කරලා මාස 29කට පස්සේ මාස 29යි දවස් 3කට පස්සේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා. 271ක් මිය ගියා. 500කට වැඩි අහිංසක ජනතාව බැතිමතුන් දේවස්ථානවල හිටපු අය හෝටල්වල හිටපු අහිංසක මිනිස්සු තුවාල ලැබුවා. මේ රටේ මෑත කාලයේ තිබුණ ඉතාමත්ම භයානක වේශනකාරී ත්‍රස්තවාදී ක්‍රියාව විදියට අපි ඒක සලකනවා. ත්‍රස්තවාදය කුමක් මත පදනම් වුණා ත්‍රස්තවාදය ඒක ආගම පදනම් වෙන්න පුළුවන්, ජාතිය පදනම් වෙන්න පුළුවන්, භාෂාව පදනම් වෙන්න පුළුවන්. අවුරුදු 33 LTT යුද්ධයක් මේ රටේ පැවතුණා. ඒකත් අන්තවාදයක්. සමේ අන්තවාදය කියන එක අපි කොතන තිබුණත් කවුරු කරත් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක වළක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්න ඕනේ සඳහා පාර්ලිමේන්තුවට තිබෙන වගකීම එසේ මෙසේ එකක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ගරු සභාපතිතුමනි අපි එදා හිටපු ජනාධිපතිතුමාට කිව්වා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නට ඕන. ඒක නිසා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. ඒ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු ජනග්‍ර සිල්ලා මැතිතුමා පත් වෙලා ඒ කමිටුවේ ඒ කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වුණා. මමත් දවස් දෙකක් ඒකේ සාක්ෂි දුන්නා. අවසානයේ වාර්තාව නිකුත් කරා. ඒ වාර්තාව නිකුත් කරාට පස්සේ ඒ මත නීතිපතිවරයා නඩු පැවරීම සඳහා ක්‍රියා කරලා තියෙනවා. මගේ මතක හිටියට චූදිතයෝ 81ක් නඩු 40ක් වගේ ප්‍රමාණයක් ප්‍රධාන නඩුවේ දැන් සාක්ෂිකාරෝ විශාල සංඛ්‍යාවක් ගෙන්ස් ප්‍රශ්න කරලා නඩු විභාගයේ ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයේ පවතිනවා. හැබැයි ගරු හේස මන්ත්‍රීතුමා එකක් මම මතක් කරන්න කැමතියි. ඒ නඩු වාර්තාවේ ඒ කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම කියනවා එවකට නීතිය ක්‍රියාත්මක කරපු ආරක්ෂක අංශ මම එදා පාර්ලිමේන්තුවේ කියපු දේ බරපතල ක්‍රියාවක් කියලා සැලකුවා නම් ඒ පිළිබඳව අඩු ගානේ සොයලා බැලුවා නම් ඔය මියගිය 271ම අද ජීවතුන් අතර 500ම නිරුපද්‍රිතයි. එමනම් මේ ප්‍රහාරය වළක්වා ගන්න ඕන හැටි ඉඩකඩ තිබුණයි කියලා. ඒක ඒ වගේ අනතුරක් වෙන එක වළක්වන්න ගිහිල්ලා තමයි මම එදා එළියට විසුණේ. ඔබතුමාලා දන්නවා ඒ කාරණේ. ඉතින් මේ අන්තවාදයේ අපි වළක්වන්නට කටයුතු කරන්න ඕන. ඊළඟට මේ අන්තවාදයේ කියන එක මේ දේශපාලනයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. අපිට මේ ජාතිවාදය, ආගම්වාදය, භාෂාවාදය මේවා හුදකලාව වෙනම විග්‍රහ කරන්න බෑ. මේ ඔක්කොම දේශපාලනයේත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම මේ ක්‍රමය අපිට අහම්බෙන් ලැබුණ එකක් නෙවෙයි. බ්‍රිතාන්‍ය පාලකයෝ අපිට නිදහස දෙන්න කලින් මේ රටේ මූල බීජ පැල කරලා ගියේ. ඔබතුමාට බලන්න පුළුවන් ලයිබ්‍රරි එකේ ඇති පොතක් කොමිනල් පොලිටික්ස් අන්ඩර් ද ඩොනමෝ කොන්ස්ටිටියුෂන් කියලා පේරාදීනිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට කරපු නිබන්ධය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ජේන් රසල්. එතකොට මේ ජේන් රසල් මහත්මිය මේ ග්‍රන්ථයේ පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා මේ රටේ ජාතිවාදී දේශපාලනය කොන්ස්ටිටියුෂන් ඩොනමෝ කොන්ස්ටිටියුෂන් එකෙනුත් ජාතිවාදී ඇති කරා. ඊට පෙර තිබුණු අනි කෝල් බ්‍රුක් එකෙනුත් ජාතිවාදය මේ රටේ පැලපදියම් කරා. මූල බීජයේ තියෙන්නේ එක්සත් කොමන්වෙල්ත් කන්ට්‍රීස් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් 60 ගානකට ඒගොල්ලන්ට නිදහස දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ රටවල් වල නිදහස දෙනකොට ලංකාවට වෙනම ක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. අනෙක් රටවල් වලට අනුගමනය නොකරපු ක්‍රමයක්. ඒක තමයි අපිට දුන්න මැතිවරණ ක්‍රමයක්. සිංහලයන්ට, ද්‍රවිඩ අයට, මුස්ලිම් අයට සිංහලයා දෙකට බෙදුවා. උඩරට සිංහල, බාහතරට සිංහල මන්ත්‍රීවරු නියෝජනය එන්නේ ජාතිවාදී පදනම මත. ඒ ජාතිවාදී පිළිලය, පිළිකාව අපේ නීති පද්ධතියේ පළපදියම් වෙලා තියෙනවා. අද අපේ රටේ දේශපාලන පක්ෂ තියෙන්නේ ඒ විදියට. සිංහල පක්ෂ, දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ. ඉතින් මේ පක්ෂ මේ නම් තියාගෙන තියෙන පක්ෂ දැන් වෙනත් ජාතියකගේ නම සහිත පක්ෂයකට මට පුළුවන් ද ඡන්දයක් දෙන්න? එතකොට මම සිංහල පක්ෂය කියලා එකක් මම හදාගත්තොත් මේ ද්‍රවිඩ මන්ත්‍රීතුමාලට පුළුවන් ද මට මගේ පක්ෂයට ඡන්දයක් දෙන්න, ද්‍රවිඩ ජනතාවට දෙන්න පුළුවන් ද? එහෙනම් අපේ රටේ මේ මැතිවරණ නීතිය සම්පූර්ණයෙන්ම මකලා හදන්න ඕන. මේ ජාතිවාදී ක්‍රමයට පක්ෂ හදනකම් ප්‍රජාතන්ත්‍රවාදය මැරිලා මරලා වලදාලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයට ඔළුව උස්සන්න නම් මේ රටේ ජාතිවාදී ආගම්වාදී පක්ෂ ක්‍රමය නැති කරන්න ඕනේ. ඇයි අපිට එන්න බැරි? අපි අල්ලපු රටේ තියෙනවා ಭಾರತೀಯ ජනතා පක්ෂේ තියෙනවා ඉන්දිය කොංග්‍රසේ තියෙනවා එතන ජාතිවාද නැහැ. ආගම්වාද නැහැ. එංගලන්තයේ තියෙනවා ලේබර් පක්ෂේ තියෙනවා කොන්සර්වේටිව් පක්ෂේ තියෙනවා ලිබරල් පක්ෂේ තියෙනවා. ඇමරිකාවේ ගත්තත් මේ කොයි රටකවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නැති ක්‍රමයක්. අපි ජාතිවාදයේ ආගම්වාදයේ භාෂාවාදයේ අපේ රටේ නීතිය ගත කරලා නීතියට ඒව කාවද්දලා අපි එළිය ඇවිල්ලා කෑ ගැහුවට මේක නැති කරන්න ඕනේ කියලා බෑ. එහෙනම් අපි මේ නීති පද්ධතිය වෙනස් වෙන්න ඕනේ. අපි අවස්ථාවාදීන් විදියට මේ රටේ හිටපු දේශපාලන නායකයෝ වරින් වර ආණ්ඩු ක්‍රම හදනකොට වරින් වර ආණ්ඩු ක්‍රම සංශෝෂණය කරනකොට මේ ජාතිවාදී ආගම්වාදී මේ ක්‍රම තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් විදියට ඉඩ හැරලා මේවා කරලා තියෙනවා. තමන්ගේ වාසිය තකා රටේ වාසිය තකා නෙවෙයි රටේ යහපත නිස්තකා නෙවෙයි ඒක තමන්ගේ යහපතට නැත්තම් පක්ෂ යහපතට. ඒ නිසා මේ අන්තවාදය කියන එක අපි මොන ස්වරූපයෙන් ආවත් ඒකට ඔලුස්සන්න දෙන්න හොඳ නැහැ. ඉතින් ඔබතුමාලා තරුණ මන්ත්‍රීවරු විදියට මේ අනාගතේ බාර ගන්න ඉන්න උදවිය මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා මේ ඉදිරිපත් කරපු යෝජනාව මෙතනින් අතර කරන්නේ නැතුව මේකට අවශ්‍ය නීති ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කටයුතු කරමු. දැන් මේ පාර්ලිමේන්තුවේ තිබුණා අවුරුදු 13ක් තිස්සේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුවක්. මම මන්ත්‍රී කෙනෙක් වෙන්න කලින් ඉඳලා පුරවැසියෙක් විදිහට මමත් ඇවිල්ලා සාක්ෂි දුන්නා. ඒ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඒව තවත් දියුණු වෙන්න ඕනේ. මේ මතවාද ඒව ක්‍රියාත්මක වෙලා නැහැ තාම. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබතුමාලා තරුණ මන්ත්‍රීතුමාලා විදිහට මේ මන්ත්‍රී සංසදය හදලා මේ රටේ මේ අන්තවාදයේ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න කටයුතු කරන්න. ඒ සඳහා අපේ කැපවීම නොඅඩුව ඔබතුමාලට තියෙනවා. අපි උත්සාහ දරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව මම ඊට පෙරත් සඳහන් කරා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ කරා, විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කරා. ඊට පස්සේ තවත් ඒවා දාලා තියෙනවා. මේ මොනවද ඇම්මත් ප්‍රශ්නයක් තියෙනවා. තාම මේ වින්දිත පාර්ශවය නැත්තම් රටේ සාධාරණව හිතන ජන සමාජය මේ පිළිබඳව සැකමතු කරනවා. ඒ සැක අසාධාරණේ වෙන්න පුළුවන්. ඒ සැකවලට පදනමක් නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම සැක තියෙන එක හරි භයානකයි සභාපතිතුමා. සමාජයක් තුළ එහෙම සැක තියෙනවා උඩු දිවට පස්සේ කොයි පැත්තෙන් මතුවෙනවද දන්නේ නැහැ. ඒක නිසා මම මීට පෙරත් කිව්වා යම් සාධකයක් තියෙනවා නම් මේ පවතින නඩු කටයුතු පැවතියදීත් යම් සාධකයක් සාක්ෂියක් තියෙනවා නම් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීම යෝග්‍යයි කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ සැක සංකා දුරු කිරීම සඳහා විශේෂයෙන්ම වින්දිත පාර්ශ්වය විදිහට සලකන. හැබැයි මං තමයි පළවෙනි වින්දිතයා. පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ අනිත් අය වින්දිතුනේ මම මාස 29ක් වින්දිතයා. මට විරුද්ධව මං ජාතිවාදියා කියලා මට විරුද්ධව පත්තර අඩු ගානේ 500ක පළ වෙලා තිබුණා. සමාජ මාධ්‍යවල දිගින් දිගටම පහර ගැව්වා ජාතිවාදී අවශ්‍යනවා කියලා. හැබැයි දැන් එදා ඒ මම කරපු කාර්ය තිබෙන ඒ සත්භාවය තත්වය අද තේරුම් අරගෙන තියෙනවා. දැන් මම ඒ දායි ප්‍රකාශය කරාට පස්සේ ගරු ලලස්
ඇමතුමා ඔබතුමාට වෙන් කරපු කාලය අවසන් කෙටියෙන් අවසන් කරන්න.
ඔව් කෙටියෙන්. ඒ කරාට පස්සේ මුස්ලිම් ප්‍රජාවගේ ඉස්ලාමීය ජනතාවගේ ඉහළම ආයතනය උළම ආයතනය. ඒ ආයතනයේ 40 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මට මතකයි අසත් ශාලි මහත්තයත් ආවේ කණ්ඩායමත් එක්ක. ඇවිල්ලා මට කරුණු ඉදිරිපත් කරා. මට පොත්පත් ඉදිරිපත් කරා. ලිපි ලේඛන ඉදිරිපත් කරා. කරලා කිව්වා මේ රටේ ඉන්න සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව නෙවෙයි මේ විදේශීය බලපෑම් ඇති යම් වහබ්වාදී අදහස් දරන කණ්ඩායම් මේ රටේ මුස්ලිම් ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන්න අඩපණ කරන්න තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක නිසා ඔබතුමාලා කරුණා කරලා ආණ්ඩුවක් විදිහට මේක මර්ධනය කරන්න කියලා. ඒ කිව්වේ 2016 නොවැම්බර් දෙසැම්බර් මාසේ කාලේ. හැබැයි කොහොම හරි අවාසනාවකට ඒවකට හිටපු ආරක්ෂක අංශවලට මේකේ වැදගත්කමක් දැනුනේම නැහැ. මටත් කැබිනට් මණ්ඩලයෙන් විසුවෙන්න සිද්ධ වුණා. ඕවා මතු කරලා කතා කරලා ජාතිවාදයට අන්තවාදයට විරුද්ධව කතා කරලා අමේ අවාසනාවන්ත සිද්ධිය වුණා. යම් ආකාරයෙන් මේ සැක දුරු කිරීම සඳහා මේක වින්දිත පාර්ශවය කියලා සමහරු පටු අර්ථ නිරූපණයක් දෙනවා ගරු සභාපතිතුමනි කතෝලික ජනතාවක් කියලා. එහෙම වෙන්න බෑ. අපි දන්නවා වැඩිම කැක්කුම තියන්නේ ඒගොල්ලන්ට තමයි. මේ රටේ සියලු දෙනාම වින්දිතයෝ. ත්‍රස්තවාදීන් කවුරු හරි මිනිස්සු මරලා දානකොට අපි හැමෝට මේක දැනෙනවා. මේ රටේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක්ගේ ජීවිත විනාශ කරනකොට අපි කවුරුත් වින්දිතයෝ. ඒකනේ අපරාධ නඩුවකදී රජයේ නඩු මෙහෙවන්නේ. නීතිපතිවරයා තමයි නඩු මෙහෙවන්නේ. මොකද රටේ අපරාධයක් සිද්ධ කරොත් ඒ අපරාධය මුළුමහත් රටේම ජනතාවට කරන ලද අපරාධයක් විදිහට තමයි සැලකන්නේ. ඒක නිසා තමයි පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ නඩු මෙහෙයවීමේ බලය ලබා දීලා තියෙන්නේ. ඊළඟට කියන්නට ඕන ඔන්ලයින් පනත ගැන කිව්වා. ඒ පිළිබඳව මම හොයලා බලන්නම්. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරේ. අත වශයෙන් වර්තමාන තත්ත්වය මම දන්නේ නැහැ. අදාළ ඇමතිතුමාගෙන් මම අහලා පිළිතුරක් දෙන්නම්. එතකොට හැබැයි හේෂා ගරු හේෂා මිතානගේ මන්ත්‍රීතුමා මේ අර ගරු කාවින්ද ජයවර්ධන මහත්මයා සමාව ගත්තා වගේ ඔන්ලයින් එකට විරුද්ධව ඡන්දේ දීලා ඔබතුමාලත් සමාව ගන්නට ඕන පුනරුත්ථාපන කාර්යාංශ පනතට විරුද්ධව ඡන්දේ දීම ගැන. අපි දීර්ඝ වශයෙන් හොයලා බලලා පනත් කැටුම් පතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මම මේ පනත් කැටුම් පතේ තුන්වෙනි වාක්‍ය කියවන්නම්. කාර්යාංශයේ පරමාර්ථය සමාජ ආර්ථික ප්‍රමිතීන් සකස් කිරීම මාර්ගයෙන් සඵලදායි ප්‍රතිසංකලනයේ සහ ප්‍රතිසන්දානයේ සහතික කිරීම පිණිස විවිධ ප්‍රතිකාර යොදා ගනිමින් ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් පෙර සටන් කරුවන් ප්‍රචණ්ඩකාරී අන්තගාමී කණ්ඩායමල සමාජිකයන් සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන අවශ්‍ය වන්නේ වෙනත් යම් කණ්ඩායමක් පුනරුත්ථාපනය විය යුතුය. මම මේ පනත ඉදිරිපත් කරා. මේක ගැසට් කරේ 2002 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා. මේක ඉදිරිපත් කරා කියලා මට විරුද්ධ විශාල විරෝධයක් ආවා. මේ පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙස්සන් ගණනාවක් ගරු සභාපතිතුමා ඉදිරිපත් කරා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරු හැමෝම මේක මං ගෙනාවයි කියලා මට දෝෂාරෝපණය කරා. අවසානයේදී මම හැමෝටම හැම පක්ෂයකටම අහුම්කම් දෙන කෙනෙක් විදියට මම මොකද්ද කරේ? ඒකේ තුන්වෙනි වගන්තිය සංශෝධනය කරා මෙතෙන්දි. සංශෝධනය කරලා කිව්වා ප්‍රතිසංකලනයේ සහ ප්‍රතිසන්දානයේ සහතික කිරීම පිණිස ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් හෝ ප්‍රතිකාර සහ විවිධ ප්‍රතිකාරකම යොදා ගැනීම සඳහා ඇතුළත් විය හැකි පුනරුත්ථාපනයේ අවශ්‍ය පුජ්‍යලයන් කියලා මම ඒක සංශෝධනය කරා. එතර ආගමික අන්තවාදී ජාතිකාන්තවාදී උම්මත්තකකම නිසා කරන දේවල් වලක්වලා ඒ සඳහා පුනරුත්ථාපනය කරන්න මේ පුනරුත්ථාපන අධිකාරියට මම බලය දෙන්න ගියපුවාම පාර්ලිමේන්තුවේ සමහරු විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල නායකයෝ ඔක්කොම වගේ ඒක අර්ථ නිරූපණය කරා. මෙන්න මේකෙන් ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරන්න යනවා. අරගලේ හිටපු මිනිස්ටික අල්ලලා හිරේ දාන්න යනවා. මේ නොයෙකුත් මතිමතාන්තර ඉදිරිපත් කරලා තමුන්නාන්සලා එක වැළැක්කුවා. ඒක ගැන නම් ඔබතුමාලා ඇත්ත වශයෙන්ම සමාව ගන්නට ඕන. අල්පේ මට එදා ඒකට ඉඩ දුන්න නම් ඔබතුමා මේ යෝජනාව ගේන්නෙත් නැහැ. කවුරුත් ගේන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ අපි සම්ප්‍රදායික වශයෙන් ආණ්ඩුවක් හොඳ පනතක් ගේනකොට විපක්ෂය නිසා මේකට විරුද්ධ වෙන්න හොඳ නැහැ. ඒක ඇවිල්ලා බාල ප්‍රජාතන්ත්‍රවාදී. දැන් මේ පාර්ලිමේන්තුවට මම මේ කාලෙම තමයි ගෙනාවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත. ඉතින් මැතිවරණ වියදම් නියාමනය කරන්නේ ඇයි? පාතාලි මිනිසුන්ගේ කුඩුකාරීන්ගේ ජාවාරම්කාරීන්ගේ සල්ලි වලින් අල්ලි ලැබෙන මිනිස්සුනේ වැඩි මනාප ගන්නෙ සමහර ප්‍රදේශවල. ඉතින් ඕක වළක්වලා මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට තරුණ තරුණියන්ට විශේෂයෙන් පාර්ලිමේන්තුවට එන්න ඉඩ කඩ හදන්න තමයි මේ පනත මම ඉදිරිපත් කරේ. හැබැයි ඉතින් ඒකට සජබේත් විරුද්ධ වුණා, අජාවිපේත් විරුද්ධ වුණා. ඉතින් ඒවා හොඳ පනත්. හැබැයි කොහොම හරි මම ඒක සම්මත කරගත්ත ඔය 52ම. හැබැයි මෙතෙන්දී වෙච්ච වැරැද්ද ඓතිහාසික වැරැද්දක්. එදා මේ පනතට ඔබතුමාලා ඒ විදියට ඉඩ දුන්නා නම් මම විවෘත කරලා තිබුණා. මම ඕනම පනතක් ගෙනාවම සාකච්ඡා එක නෙමෙයි 100 දීපුවා තියෙනවා. ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා. මොකද මේ නීති ගේන එකක්වත් මම ගෙනාපු එක නීතියක්වත් මං ආණ්ඩුව වෙනුවෙන් හෝ ආණ්ඩුව රකින්න ගෙනල්ලා නැහැ. මම ගෙනාපු හැම පනතක්ම 19 වෙනි සංශෝධනයේ 21 වෙනි සංශෝධනයේ මේ හැම එකක්ම ගෙනා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ආණ්ඩුවේ අයිතිය රැකෙන්න විපක්ෂයේ අයිතිය අඩු කරන්න කියලා එහෙම පනත් ගෙනල්ලා නැහැ. ඉතින් ඒක නිසා බොහොම සත්භාවයෙන් අපි මේක කරා. දැන් ඔබතුමාලා පිළිගන්න ඔබතුමාලාගේ අතින් ලොකු වැරද්දක් වෙලා තියෙනවා. අපි ඒක නිවැරදි කරගමු. මේ පනත එක්ක සංශෝධනය කරමු. නැත්තම් මේකට ගෙන ගැළපෙන විශේෂ විධිවිධාන අපි පනතක් ගේමු කියන යෝජනාව කරමින් ඔබතුමාලා සියලු දෙනාටම මේ පිළිබඳ අදහස් දක්වපු සියලුම මම හුඟක් සතුටු වෙන්නේ ඔක්කොම තරුණ මන්ත්‍රීවරු මං විතරයි ටිකක් කියයි දැන්නේ දැන් මටත් මාළු කියලා. ඔක්කොම තරුණ මන්ත්‍රීවරු මේ යෝජනාව ගෙනාවේ මං හුඟක් සතුටු වෙනවා ඔබතුමාලා පෙරමුණ අරගෙන මේ රටේ කරුණා කරලා පින් සිද්ධ වෙයි. ಜಾති ಜಾතිත් තමුන්නාසලට පින් ලැබෙන දෙයක් ආපහු මේ රටේ ಜಾතිවාදය ආගම් වාදය භාෂාවාදය ඇති වෙන්න මිනිස්සුන්ට ගහගන්න මරාගන්න විරසක වෙන්න ඉඩ තියන්නට එපා. ඔබතුමාලගේ කියපු බණත් මං ආගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරුවේ හැමෝටම මෛත්‍රී කරන්න කියලා. ජේසුස් වහන්සේ දේශනා කරේ හැමෝටම ප්‍රේම කරන්න කියලා. භගවත් ගීතාවේ කියන්නේ සත්‍යම් පරම සුන්දරම්. සත්‍ය තමයි පරම සුන්දර දේ. ඒක නිසා පිදිය යුත්තම් පුදන්න ගරු කර යුත්තන්ට ගරු කරන්න. මනුෂ්‍යත්වයේ නාමයෙන් හැමෝටම සලකන්න. ඉස්ලාම් ධර්මයේ කියන්නේ සහෝදරත්වය. ඉතින් මේ හැම ආගමකටම අපි උගන්වලා තියෙන හොඳ දේ. හැබැයි අපි ඒ හොඳ දේ අනුගමනය කරන්නේ නැතුව සමහර කණ්ඩායම් මේ යන විනාශකාරී ක්‍රම නිසා අපේ රට 1970 ඉඳලා මේ රටේ ඇතිවෙච්ච කැරලි යුද්ධ ගැටුම් නිසා අපි අවුරුදු 50කට 60කට වැඩි ආපස්සට ගිහිල්ලා ඉන්නේ. කොරියාව, ජපානය, සිංගප්පූරුව දිහා බලපුවම ඒක ඔප්පු වෙනවා. අපි මේ රටේ මේ ජාතිවාදී ගැටුම් නිසා සමගිය නැති නිසා අපි අවුරුදු 50ක් පස්සේ ඉන්නේ. ඒක නිසා තමයි 2024 අංක 1 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්දානය පිළිබඳව පනතමන් ගෙනාවා. හැම ගමේම ග්‍රාම රාජ්‍යයක් හැදෙනවා, සංහිඳියා සමාජයක් හැදෙනවා. ග්‍රාමසේවක වසන් 14,016ම ගමේ මට්ටමින් අපි උඩ ඉඳලා මේක හදන්න ගිහිල්ලා අපි ෆේල් වෙලා ඉන්නේ. ඒක නිසා මේ දේශපාලඥයකට වැඩිය මහ පොළවේ ඉන්න මිනිස්සුන්ට සාමය ඕන. ඒගොල්ලෝ සාමයට කැමති. ඒක නිසා අපි උඩ ඉඳලා පල්ලෙහාට කරන්න බැරි වුණ දේ අපි දැන් පල්ලෙහා ඉඳලා උඩට කරගෙන යනවා. කරු සභාපතිතුමනි, හැම ගමේම ආගමික නායකතුමල්ලා පූජකතුමල්ලාට මූල ප්‍රමුඛස්ථානය දීලා අපි මේ හදාගෙන යනවා. සංහිඳියා සමිති මුළු රට පුරාම අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද ඉවරන කොට ඉවර කරන්න දැන් සමිති 11,000ක් හදලා තියෙනවා. ඒ අනුව මුළු රටේම මේ සාමය පැතිරෙන්න සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ කියන අනන්‍යතාවය අපි ස්ථාපිත කර ගැනීම සඳහා කටයුතු කරමුයි කියලා යෝජනා කරන ඔබතුමාලාට බොහොම ස්තුතියි මේ යෝජනා ගෙනාවට.
බොහොම ස්තුතියි ගරු ඇමතුම.